ගරු ලක්ෂ්මන් කිරියල්ල ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු මුලසාර රුද්ද මන්ත්‍රීතුමා මම වැඩිලා ගන්න ගරු ඇතතුමා. ඇත්ත වශයෙන්ම ශියාන් ඇමෙතුමා නොසිටීම ගැන මම කඩකාටු වෙලා මොකද එතුමා කිව්වා දිස්ත්‍රික් ලේකම්ට සල්ලි එවල තියනවා කියලා. දැන් මම මහනුවර දිස්ත්‍රික් ලේකම්ට කතා කිරුවා. සත පහක් කියලාද? ඉතින් ඇත්ත වශයෙන්ම ඒ කාලේ වීයලේ බණ්ඩල ඇත්ත වශයෙන්ම මේ වී බිල්දී ගන්නකොට තරගයක් තිබ්බා. ඒ කියන්නේ මෝලිමියන් සහ රජය අතර තරගයක් තිබ්බා. දැන් ඒ තරගේ නැහැ. ඉතින් දැන් මම අද උදේ කතා කරුවා හසලක ඒ මිනිපේ ප්‍රදේශවලට බාහිර දිශේ කෙලවරේ තියෙන ගෝවි ජනපද ප්‍රදේශවලට. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් මෝලිමියන් දෙරණ මුදලට දෙන්න වෙනවා. තාමත් අඩු මුදලට. ඉතින් මේකට ඇත්තම කතාව කරු ඇමෙතුමා ආණ්ඩුවට සල්ලි නැහැ. ඔක තමයි ඇත්ත. දැන් මේ රටට මවාපාඩි මිරිඟුවක්නේ. ආර්ථිකය හොඳයි, ඔක්කොම හරි. රට තාම බංකලොත්. ඒකයි තිත්ත ඇත්ත. තාම බංකලොත්. වී බිරිදී ගන්න සල්ලි දෙන්න බැරි නම් ඒකෙන් පෙන්නන්නේ රට බංකලොත් කියලානේ. ගරු මන්දිතුමා, වී බිරිදී ගන්න රජයට සල්ලි දෙන්න බැරි නම් ඒ කියන්නේ රජය බංකලොත්. කොතර සුරංගනා කතා කිව්වොත් දැන් බලන්න මේ රජය ඇවිල්ලා ගරු මන්දිතුමා දැන් මාස 24ක් වෙනවා නව ජනාධිපතිතුමා යටතේ. ඔබතුමා දන්නවද නාය සතයක්වත් ගෙවල් නැහැ. මාසයකට ගෙවන්න ඕන ඇමරිකානු ඩොලර් බිලියන 6ක් $6 billion බත්. ඒතර අවුරුද්දට 72 billion 72ක් ගෙවන්න ඕන. අවුරුදු දෙකට billion 144ක් ගෙවන්න ඕන. දැන් මේ ගිය අවුරුද්දේකේ සතයක්වත් ගෙවල් නැහැ. එහෙම ගෙවන්නේ නැතුවත් වී බිලදී ගන්න සල්ලි දෙන්න බැරි නම් ඒකේ මොකද්ද පෙන්නන්නේ? රට බංකලොත්. තාම මේ අරුදෙන් ගොඩවිලට මේ මිරිගුවක් බවාපානවා. නායකයන් නැතුණාම යම්කිසි මුදලක් ඉතිරුයි. ඒ මුදල පාවිච්චි කරලා අවශ්‍ය දේවල් අපි මිලදී ගන්නවා. දැන් පරිභෝජනය, ඉන්ධන, අත්‍යවශ්‍ය වන්න මිල ඒ සියල්ලම 150කින් අඩු වෙලානේ. විදුලිය 150කින් අඩු වෙලා. ඉතින් මේක ඇත්ත මන් දන්නේ කොහොම ගොඩේවිද කියලා. මේ ආර්ථික අර්බුදේ මොකද ස්විට්සර්ලන්තේ අවුරුදු 15කට කලින් බංකලොත් වුණාම අර්බුදෙන් ස්විට්සර්ලන්තේ ග්‍රීසිය අවුරුදු 15කට කලින් බංකලොත් වුණාම අවුරුදු 10ක් ගියා ගොඩේන්න. ග්‍රීසියෙන් සල්ලි නිකන් දුන්නා. නා අපිට වගේ ණය නෙවෙයි. මොකද ග්‍රීසිය කියන්නේ බටීර ශිෂ්ටාචාරයේ තොටිල්ල. බටීර ශිෂ්ටාචාරයේ ආරම්භ වුණේ ග්‍රීසියෙන්. ඉතින් ග්‍රීසිය විශේෂයෙන්ම ජර්මනියෙන් කෝටි ප්‍රකෝටි ගණන් දුන්නා නිකන්. ඒත් අවුරුදු 10ක් ගියා ගොඩේට. ඉතින් ආර්ථික අර්බුදය ඉතාමත් දරුණුයි. ඉතින් ඇත්ත වශයෙන්ම අපි රට බාර දෙනකොට අපි මිලියන 7800ක් එක රට බාර දෙන්නේ 7800 billion. ඒක බින්දුවට බැස්සෙව අවුරුද්දයක් යනකොට වැට් ආදායම නැති කරගත්තා. කොවිඩ් ආව බෙහෙත් ගන්න සල්ලි තිබ්බේ නැහැ. පෝර ගන්න සල්ලි තිබ්බේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අර්බුදයේ ඇත්ත වශයෙන්ම ශ්‍රේයන් සෙමසිං ඇමතිතුමා නිතර කියනවා අපි දැන් අර්බුදයෙන් ගොඩේනවා. ඒක ගැන ඇගීමක් නැහැ කියලා අපිට ඇගීමක් තියෙනවා. නමුත් අර්බුදයේ ඇති කිරුවේ කවුද? අර්බුදයේ ඇති කිරුවේ ඕ පැත්ත. ඉතින් මං හිතන්නේ ආණ්ඩුව අද විශේෂයෙන්ම හසලක සහ මිනිපේ ප්‍රදේශවල මයි අංගනේ මොරයායේ පල්ලිවත්තේ විශාල වී ගමඩා තියෙනවා. විශාල වී ගමඩ. නමුත් ණය මුදලක් ලබා දීලා තියෙනවා. ඒ ණය මුදල් පාවිච්චි කරන්නේ මහා පරිමාණයේ වී ගොවි. සුළු පරිමාණයේ වී ගොවින් ඒ ණය මුදල පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේකෙත් වාසි යන්නේ අර වී මෝල් හිමියන්ට. ඉතින් මං ගරු අපිටුමාට කියනවා ඇත්තම தත්ත්වය ආණ්ඩුවට සල්ලි නැහැ. මේක තමයි ඇත්ත தත්ත්වේ. අපේ ගොවි ජනතාව හැමවා තින්ම ණය වෙලා දේපළූ ගස් තියලා ආම්පන්න 100-300කින් වැඩි වෙලා ඉතින් ගොවි ජනතාව ඉතාමත් අසරණ தත්ත්වයට පත් වෙලා ඉන්නේ. අපිට කඩගාටුයි. මොකද අපේ සිංහල ශිෂ්ටාචාරය සදා පවතින්නේ මේ ගොවි ජනතාවගේ කර්මත. වැවයි දාගබයි ගබයි පතරල කිව්වහම ඒකේ පෙන්නට වී ගොවියා පෙර කවුරුවත් තිබේ. ඉතින් බ ප්‍රාර්ථනා කරනවා රජය අලුත් විදියට හිතලා විශේෂයෙන්ම මේ වී ගොවීන්ට සහනයක් ලබා දෙන්න කටයුතු කරයි කියලා. තැන්කියු.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු මහින්ද අමරවීර අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 25ක කාලයක්
තියෙනවා. ගරු මූල ආසනාරූඪ මන්ත්‍රීතුමනි, අද වී මිලදී ගැනීම සම්බන්ධව මේ වගේ යෝජනාවක් ගෙන එම් පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. එතුමා රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා ගොවි ප්‍රදේශයක මන්ත්‍රීවරයෙක් විදිහට මේ යෝජනාව ගෙනාවා. ඒ පිළිබඳව විවාදය සාර්ථකව කරගෙන යන අතරදී මම කල්පනා කරා කරුණු කීපයක් පිළිබඳව දැනුවත් කරන්න. එදැයි අපි දන්නවා මේ වී මිලදී ගැනීම සම්බන්ධව දැන් ඇත්තටම බැලුවොත් වී ගැනීමේ කටයුත්ත අවසන් වෙලා තියෙන්නේ. මේ යෝජනාව මීට කලින් ගිය මාසෙවත් විතර පාර්ලිමේන්තුව ආව නම් මම හිතනවා මටත් පහසු වෙනවා මේ මුදල් ටිකක් ලබා ගන්න. කොහොමුණත් මම මේ මාධ්‍යවලත් සමහර වෙලාවට මම දැක්කා කට්ටිය කියන මේ කෘෂිකර්ම මාත්‍යාංශයේ වී මිලදී ගැනීම සම්බන්ධව දැන් තමයි ඉල්ලීම් කරන්නේ, මුදල් සොයා ගන්න යන්නේ, දැන් තමයි කතා කරන්නේ කියලා. මම ඊට මාස දෙකහමාරකට විතර ඉස්සෙල්ලා, ඒ කියන්නේ ගොයන් පැහැන්නත් කලින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා වී මිලදී ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කියලා. නමුත් ඒක දිගින් දිගටම සාකච්ඡා වුණා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා වැඩසටහනක් ඒ වෙන විට සකස් කළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි. වැඩසටහන තමයි වී මිලදී ගැනීම සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් මැදිහත් කරගෙන ඒ කටයුත්ත කළ යුතුයි කියලා. ඒ සඳහා බිලියන 9ක මුදලක් වෙන් කළ දුන්නා. ඒ ණයට ණය ගැනීම වෙනුවෙන් ගෙවන්න තියෙන පොලියෙන් 4%ක් මහ භාණ්ඩාගාරයෙන් ලබා දෙන්න එකඟතාවය, මුදල් අමාත්‍යාංශයෙන් ලබා දෙන්න එකඟතාවය මත යන සහන පොලියට වී මිලදී ගැනීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම තමයි මුදල් අමාත්‍යාංශයෙන් වී මිලදී ගැනීම සඳහා වැඩසටහන උනේ. නමුත් මම දිගින් දිගටම කිව්ව එක ඒ නිලධාරීන් ඒ ඉල්ලීම ඉදිරිපත් කරත් මම ඒක පිළිගත්තේ නැහැ. මම කිව්වේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒක මිලදී ගන්න ඉදිරිපත් වීම හොඳයි. ඒ කර කටයුත්ත ගැන මගේ ගැටලුවක් නැහැ. හැබැයි ඒ ගැනම විතරක් විශ්වාසය තියලා කටයුතු කරන්න බෑ. ඒ නිසා රාජ්‍ය මැදිහත් වීමකුත් අවශ්‍යයි කියලා. මොකද වී ගොවියාගේ ආරක්ෂාව වෙනුවෙනුත් පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙනුත් රාජ්‍යාංශයේ මැදිහත් වීමක් තියෙන්නම ඕන. නැත්නම් අපි මහ පරිමාණ වී මෝල් හිමියා වෙන්න පුළුවන්, සුළු පරිමාණ වී මෝල් හිමියා වෙන්න පුළුවන්. ඒ ඇයට කොච්චර කිව්වත් සහතික මිලට වී ගන්න කියලා ඒගොල්ල ගන්නේ නැහැ. ඒගොල්ල ගන්නේ ඒගොල්ලන්ට ගන්න පුළුවන් මිලට සහ පවතින මිලට. එතන එහෙම නැතුව රාජ්‍යයත් එක්ක තරඟකාරී මිලට ගන්න අවස්ථාව දුන්නා නම් ඒ මිලට ගනී. ඒ වගේ මේ ගත්තු ඒවා මම දන්න විදිහට මම පිළිගන්න ඔබතුමා කිව් කාරණේ කවුරුවත් මම හිතන්නේ ඒක හරියට මේ ඒ මුදල් ගත්තු අය වුණත් හරියාකාරව ඒ කටයුත්ත අධීක්ෂණය කරන්න කවුරු හරි රාජ්‍යාන්තරණ ඉදිරිපත් වීමක් මමත් දකින්නේ නැහැ. ඒ නිසා මමත් කියනවා සුළු සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගන්න මුදල් දීම නරක දෙයක් නෙවෙයි, හොඳයි. එයත් නගා සිටවන්න ඕනේ. කටයුත්තට රාජ්‍යාංශය විතරක් මදි. හැබැයි ඒහා සමගාමීව රාජ්‍යාංශයේ වී මිලදී ගන්න මුදල් ප්‍රමාණයක් දිය යුතුව තිබුණා. තරඟයක් තියෙන්න ඕනේ. ගොවියට සාධාරණයක් වෙන්න තරඟයක් තියෙන්න ඕනේ. ඒ වගේම රජයේ සතුව වී සංචිතයක් තියෙන්න ඕනේ. එතකොට තමයි හාල්මිල පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. වීමිල වැඩි වුණාම හාල් මිලත් වැඩි වෙනවා. ඒ වගේම පෞද්ගලිකාංශයේ කියන ගාන්ට ගන්න වෙනවා. අපි ළඟ තොගයක් නැත්තම්. ඒ නිසා මම හැම කැබිනට් මණ්ඩල ගණනාවකදී මේ පිළිබඳව කතා කරා. නමුත් මම හිතන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරි දෙතුන් දෙනෙක් විශ්වාස කරේම පෞද්ගලිකාංශය සම්බන්ධ කරගෙන වීමිල දී ගැනීම පමණමයි කියන එක තමයි මට පෙනුනේ. බැරිම තැන ජනාධිපතිතුමා මැදිහත් වෙලා ජනාධිපතිතුමා පෞද්ගලිකවම කිව්වා. ජනාධිපතිතුමා ගමන් ගන්නවක් ඇත්තට කිව්වත් එනිලධාරි යම් යම් කාරණා ඒක කිව්වා හේතු ඉදිරිපත් කරා මිසක් ඒක සාර්ථක වුණේ නැහැ. අවසානයේ ජනාධිපතිතුමාට මැදිහත් වෙලා තමයි අපිට මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දුන්නේ. ඒ අනුව අපි වීමිල දී ගැනීමේ කටයුත්ත ආරම්භ කරා. ඒ වීමිල දී ගැනීම කටයුත්ත ආරම්භ කරේ ඇත්තටම හම්බන්තොටින් තමයි. හම්බන්තොටින් ආරම්භ කරාට ඊළඟ දවස් ඉඳලා ඊළඟ දවසෙත් ගබඩාරි අනිත් ප්‍රදේශවල දවස් දෙකක් යනකොට දිස්ත්‍රික්ක හැම එකෙම වගේ ගබඩාරින්න පටන් ගත්තා. නමුත් සමහර අඩු උදාහරණයක් විදිහට ගත්තොත් පොළොන්නරුව ඔබතුමා ඉන්න දිස්ත්‍රික්කේ අපිට වාර්තා කරා ගබඩාරි ඇරලා අපේ මිල දැම්මොත් දැන් තියෙන මිලට වඩා අඩුවේ කියලා. මොකද වීමෝල් එතකොට වැඩි මිලට ගන්න කටයුතු කරලා තිබුණා. අපි ගබඩාරින්න යනකොට අපේ තිබුණ 105යි මේ නාඩු 120යි සම්බා කීරි සම්බා 130යි. එතකොට කීරි සම්බා 140ටත් උඩින් ගත්තා, සම්බා 130ට උඩින් ගත්තා. ඒ වගේම 105ට උඩින් 10 15 වගේ ගණන්වලට පවා වේරිච්ච නාඩු වී ගන්න පටන් අරගත් වෙලාවක අපේ බෝඩ් දාන්න එපා කියලා අපිට නිලධාරින්ට දිස්ත්‍රික් ලේකම්තුමාත් ඒ වගේම ගොවි සම්මේලනත් ඉල්ලීමක් කළා තිබුණා. එහෙම නොත් නැවත වීමෝල් කට්ටිය මේ මිල වැඩි අඩු කරන්න ඉඩ තියනවා කියලා. මම පිළිගන්නවා අපිට මුල් අවස්ථාවේ මුදල් ලැබුණා නම් එහෙම නැත්නම් ගොවියට මීට වැඩිය සාධාරණයක් වෙන්න තිබුණා කියන එක පිළිබඳව පිළිගනිමින් තමයි මම මේ අදහස් ඉදිරිපත් කිරීම කරන්නේ. මොකද අපි මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා, අපිට වැටහීමක් තියෙනවා මේ වෙන්නේ මොකද්ද කියලා. දැන් ඊළඟට ප්‍රශ්නේ තමයි දැන් මෙතන කාරණා කීපයක් කතා කරලා සමහර ගොඩාක් මන්ත්‍රීවරු ඉතාමත් හොඳින් අදහස් ඉදිරිපත් කරා. මම හිතන්නේ විජිත හේරත් මන්තුමා අර හැමදාම ජනතා අයුක්තිවරුනේ ගොවි සංවිධාන අර බොරුවට මාධ්‍ය සාකච්ඡා තියලා කියන දේම අද මෙතන කියන්නා. මෙතන කියන්නාව එතුම හැමදාම එතුමට පැටලෙනවා. එක්ක එතුමාගේ කට්ටිය එතුමා මුලා කරනවා වගේම රටත් මුලා කරන්න කටයුතු කරනවා. හැමදාම බැලුවොත් මාධ්‍ය සාකච්ඡාවල ඉන්න ජනතා අයුක්ති පෙරමුණට සම්බන්ධ වෙච්ච ගොවි සංවිධාන නායකයෝ. ඒ අය හැමදාම කියන්නේ පට්ටපල් බොරු කියන්නේ. මේ අය කවදාවත් ඔය ගොවි සංවිධාන කෙනෙක් මගෙන් අඩු ගානේ ගොවියගේ යහපත වෙනුවෙන් සාකච්ඡාවක් ඉදිරිපත් කළා නෑ. මේ වෙනකන් යෝජනාවක්වත් අපිට එවලත් නැහැ මේ කටයුතු කරන්න. විවේචන විතරමයි. විවේචන විතරමයි. අද ගොවි සංවිධානත් එහෙමයි, ඒ කණ්ඩායමත් එහෙමයි. වේදිකාවට නැග්ගත් විවේචන මිසක් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැහැ. දැන් එතුමා කිව්වා මේ රජයේම මිල නියම කළ තියෙනවායි කියලා වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න 99.75. මම දන්නේ රජයේ මොන ආයතනයේද එහෙම මිලක් නියම කළ තියෙන්නේ කියලා. අපිට එහෙම වාර්තා කළා නැහැ. මම මේ දැන් නැවතත් අහවුරු කරගන්න ඇහුවා. එක්ටෝකොබ්බෑ කඩුව ගොවි පරිශන ආයතනුත් ඇහුවා. මොකද මේ එතුමාට වෙනම තොරතුරක් හරි දුන්නාද කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුත් ඇහුවා. ඒ දෙකෙන්ම කියන්නේ මේ එතුමා කිව්වටත් වඩා රුපියල් 10කටත් අඩු 10ක් නෙමෙයි. මම මේක නියම් මිල කියන්නේ යන්න ඕනේ නැහැ. එමුණාම තව තව ප්‍රශ්න ඇති වෙයි. මීට වඩා ගොඩක් යට මිලක් තමයි අපිට වාර්තා කළා තියෙන්නේ. මොකද ඕක කිව්ව ගමන් ආයෙ තව වී මිල බස්සන්න ගනි කට්ටිය මේ ගොවියට ගියේ මෙච්චරයි කියලා. මමත් කැමතියි ගොවියට වැඩි මිලක් ලැබෙනවනම්. හැබැයි මේ බොරු කියන්න ඕනේ නැහැ. අපි ඇත්ත දැනගෙන ඇත්ත කතා කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද ගොවි මහන්සියලා වැඩ කරන්නේ. ඒ වැඩ කරන ගොවියට සාධාරණ මිලක් සහ වැඩි මිලක් ලැබීම පිළිබඳව මම කැමතියි. 150ට උනත් ගන්න මේ වී ගුණ ගන්න තියෙනවා නම් මමත් කැමතියි. මම හිතන්නේ මේ ඉන්න මන්ත්‍රීවරුත් අකමැති වෙන එකක් නැහැ. හැබැයි අපි අනිත් පැත්තට බලන්න වෙනවා වී මිලත් එක්ක තමයි හාල් මිල ගලපන්නේ. වී මිල ගොඩක් වැඩි කරොත් ඊළඟට හාල් මිල වැඩි වෙනවා. ඒ නිසා මම එතුමන්ලටත් කියනවා වී මිල ගැන කියනකොටම කියන්නේ ඒ ගලපල ගණන් හදලා කියන්නේ හාල් මිලට කීයටද හාල් දෙන්න ඕන කියලා. නමුත් පාලනය කරන්න ඒකට වැඩක් නැහැ. මේ දෙකම එක ආකාරයකට තමයි යන්නේ. ඒ නිසා ඒ වගේම එතුමා කිව්වා විචේරත් මන්ත්‍රීතුමා කිව්වා මේ මුං ඇට ගෙනල්ලා උඳු ගෙනල්ලා පිටකොටුවේ තියනවා කියලා. පිටකොටුවේ ව්‍යාපාරිකයන් මේ දවස් දෙකකට ඉස්සලත් මාව මුණ ගැහෙන්න ආවා. ඒගොල්ලෝ ගෙන්නන්න අවසර ඉල්ලන. මේ උත්සව සමයේ මිල වැඩි කියලා. අපි පිළිගන්නවා ලොකු මිලක් තියෙන රුපියල් 1000 ගණන් වලට තමයි යන්නේ. හැබැයි මේ එක මුං ඇටයක්වත් එක උඳු ඇටයක්වත් අද වෙනකන් කිසිම අපි අවසරයක් දීලා නැහැ. මම ආවට පස්සෙම කිසිම අවසරයක් දීලා නැහැ. ඒ නිසා තමයි මේ මිල වැඩි වෙලා තියෙන්නේ. නැත්තම් මීට වඩා අඩු මිලකට රටින් ගෙනල්ලා අපිට දෙන්න පුළුවන්. නමුත් අපේ ගොවි ජනතාව ආරක්ෂා කිරීම සඳහා තමයි අපි මේ වැඩ පිළිවෙල මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ.
ඒවගේම අපි වටහා ගන්න ඕන කාරණය තමයි අද මේ අපි මේ වීමිල ගැන කතා කරනකොට වගේම කෘෂිකර්මාන්තයේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව කිව්වොත් එක වෙලාවක් තිබුණා ගොවීන් හිටියේ පාරේ මහ පාරවල් උද්ඝෝෂණවල ඒ වෙලාවේ ආණ්ඩුවට වී ගන්න දුන වී ගෙනල්ලම දුන්නේ නැහැ වී යලේ මණ්ඩලය ඇරියත් බලෙන් වී ගන්න තරම් යෝජනා ගෙනව සමහරලාට පෝර දෙන්න නිසා මේ කොටසක් ගන්න ඕන කියලා. එහෙම යෝජනා ආපු අවස්ථා මම දන්නවා. ඉතින් අපි මේ වතාවේ අපිට මේ වැඩපිළිවෙල මට බාර දෙනකොට කෘෂිකර්ම මාත්‍යවරයා විදියට පළවෙනි තිබුණු අභියෝගය තමයි කොහොමද ගොවි ජනතාව නැමත ගොවිබිමට යවන්නේ කියලා. එයාට පෝර තිබුණේ නැහැ. රුපියල් 40,000ට 42,000ට තමයි පෝර ටික ගත්තේ. එහෙම අරගෙන බොහොම අමාරුවෙන් තමයි ගොවිතැන් කටයුතු කරේ. ඒ වගේම කාබනික පෝර වැඩසටහන හඳුන්වලා දීලා ගොවීන් සම්පූර්ණ විරෝධතාවල විතරමයි හිටියේ. ගොවිතැනින් ඈත් වෙලා හිටියේ. ඉතින් පළවෙනි වගකීමුනේ ගොවියා ගොවිබිමට යැවීමේ වගකීම අපිට පැවරුණා. ඒ වෙලාවේ අපි දන්නවා අපිට ඩොලර් අර්බුදයක් තිබුණා. පෝර ගේන ඩොලර් නැහැ. ඒ වගේම පෝර තහනම් කළාත් තිබුණා. ඒ සියල්ල මැද්දේ වුණත් අපි පළවෙනි පෝර ටික ඉන්දියාවේ ඉන්දියාවෙන් ගෙනාවේ. ඉන්දියාවේ ඉන්දියන් ණය යෝජනා ක්‍රමය. කිරියල් මැත්තම දන්නේ නැති ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් සාමාන්‍යයෙන් දෙන්නේ ඉන්දියාවේ නිෂ්පාදන. වක් දෙන්නේ ඉන්දියාවේ නිෂ්පාදන. නමුත් පළවෙනි වතාවට අපිට ගන්න පුළුවන් වුණා ඕමාන් වල පෝර වලට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක. ඒක රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමකින් තමයි අපි ඒ වෙලාවේ ගත්තේ. එහෙම නොවුනනම් ඒ කන්‍යක්ම තවත් අසාර්ථක වෙනවා. හැබැයි ඒ වෙලාවෙත් මම කියන්න කැමති ඔය කණ්ඩායමේ මේ දේශපාලඥයෝ විවිධ උත්සාහ දරුවා ඉන්දියාව හරහා මේ ගේන එක නවත්තන්න ඒ රජයට බලපෑම් කර තානාපතිවරයාට කිව්වා කොහොමද ඕමාන් පෝර ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් දෙන්න කියලා. දැන් ගිහිල්ලා ඉන්දියාවේ දැන් අමූල් එකටත් යනවා ඉන්දියාවත් එක්ක කතා කරනවා. ඉතින් අපිටත් දැන් තේරෙනවා කොහොමද මේවා වෙන්නේ කියලා. එදා ලොකු උත්සාහයක් දරුවා මේක නවත්තන්න. ඒ කියන්නේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් අපේ රටට කොහොමද ඕමාන් පෝර ගේන්නේ කියලා. කාරණෙත් ඇත්ත බැලුවම්. හැබැයි නමුත් වාසනාවට අපේ ගෝවින්ගේ වාසනාවට අපිට පුළුවන් වුණා ඒ වෙලාවේදී ඉන්දියන් මහකොමසාරිස්තුමාගේ ඒ වගේම අපේ රටෙන් ගිහිපු මහකොමසාරිස්තුමාගේ ඒ සහයෝගය තිබුණු නිසා තමයි අපිට ඒ කටයුත්ත කරගන්න පුළුවන් වුණේ. මොකද ඒගොල්ල නිරන්තරයෙන්ම බැලුවේ මේ ගෝවින් ටික පාරේ තියාගන්න. ගෝවින් ටික විරෝධතාවලට ගේන්න. ගෝවින් හරහා අරගල ක්‍රියාත්මක කරගන්න ඒගොල්ලන්ට ඕන නම් මිසක් ගෝවින් මිගේ යහපත වෙනුවෙන් වැඩක් කරන්න ඒගොල්ලන්ට උවමනාවක් තිබුණ නැතේ කියන එක මට පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් අපි එතනින් පස්සේ අපි ගොවි ජනතාව ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරා. අපි ගොවින්ට මුල් වෙලාවේ රුපියල් 18,000 පෝර 10,000ට ගෙනාවා. ලොකු පාඩුවක්. 18,000ට ගෙනාවු පෝර තමයි පළවෙනි වතාවේ අපි 10,000ට දුන්නේ. ඊළඟට බණ්ඩි පෝර 19,500ට ගෙනාපු ඒවා දැන් 8,000ට දෙන්න. මඩ පෝරෙක් නොමිල දුන්නා සියලුම ගොවින්ට නොමිල දුන්නා. ඊළඟට යූරියා අපිට පිටරටින් හම්බෙච්ච ආධාර කුඩා ගොවීන් වෙනුවෙන් විශාල ප්‍රමාණයක් අපි නොමිල දුන්නා. මට ගණන් හිලව් කියන්න වෙලාවක් නැහැ. නැත්තම් මට කියන්න පුළුවන් බිලියන ගානක පෝර නොමිල දුන්නා කුඩා ගොවීන් නැත. ඒ වගේම ඉන්ධන සහන ආධාරයක් අපිට චීනෙන් ලැබුණු ඉන්ධන සහන ආධාරය අපි ඒ ගොවීන් වෙත ලබා දෙන්න කටයුතු කරා. මේ වගේ සහන ආධාර ගණනාවකුත් දීලා රජයේ යම් දායකත්වයකුත් දරලා ඊට අමතරව පෝර වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන අපි මුල් අවස්ථාවේ කාබනික සහ රසායනික කියන පෝර දෙකම ගන්න සල්ලි දුන්නා. හොඳ මුල් අවස්ථාවේ රුපියල් 20,000ක් කාබනික පොහොරවලටත් දුන්නා රසායනික පොහොරවලටත් රුපියල් 15,000ක් දුන්නා. පසුව කාබනික පොහොර අත්හැරලා දැන් මේ වෙනකොටත් 15,000 ගානේ අපි ආධාරයක් දෙනවා. මේ වෙන විට මේ අවුරුද්දෙත් බිලියන 12ක් මේ වෙනකොට මේ පහුගිය කන්නේ ලබා දීලා තියෙනවා. මම පිළිගන්නවා රාසමාණික මන්ත්‍රීතුමා කිව්වා යම් ප්‍රමාදයක් ඇති වුණා කියලා. ඒක සමස්තයක් විදිහට අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මොකද මේ තොරතුරු ලබා දීමේදී නිලධාරීන්ගෙන් ඇති වෙන ප්‍රමාදය සහ මූල්‍ය මේ වශයෙන් මේවා ලබා ගන්න ඇති වෙන ප්‍රමාදයන් තමයි ඒකට හේතු වෙන්නේ. අපි එන කන්නේවත් උත්සාහයක් දරනවා නියමිත වේලාවටම මේ මූල්‍ය සහනාධාරය ලබා දෙන්න. මේක එක්කෙනෙකුට පොඩි ගාණක් වුණාට මේක සමස්තයක් විදිහට ගත්තම විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙන බවත් අපි සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තමයි අපි මේ වෙනකොට මේ වීගොවියගේ ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා නැත්නම් වියදම අඩු කර ගැනීම සඳහා යම් යම් ක්‍රමවේදවලට යනවා. ඒ වගේම අස්වැන්න වැඩි කර ගැනීම සඳහා අපි ක්‍රමවේදවලට යනවා. දැන් මෙතන කතා වුණා නවීන කෘෂිකර්මයක් පිළිබඳව, නවීන තාක්ෂණය පිළිබඳව, නව්‍යකරණය පිළිබඳව. ඒ පිළිබඳව අපි දැන් දැනටමත් වැඩපිළිවෙල් හදලා තියෙනවා. දැන් මේ වියදම් පාලනය කරගන්න අපි පළවෙනියටම පැරෂුට් ඇති වගේවා දීලා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ හරහා නියමිත විදියට පොහොර යෙදීම තුළ ඉතාම සාර්ථක අස්වැන්නක් ගත්ත ගොවින්නින්. අද එන්නෙන් අපේ හෙක්ටයාරකින් ලැබෙන වී ප්‍රමාණය වැඩි වෙලා තියෙන. නැමේ දිලිප් ප්‍රධාරච්ච මැතුමා ඉන්න එතුම දන්නවා අපේ දිස්ත්‍රික්කය සමාර්පදේශවල හෙක්ටයාරකින් කිලෝ දහදාහට වැඩිය ගන්න. දැන් ඒ අයට මේ මිල ගැනට වැඩිය රුපියල් ඒගොල්ලන්ට දහදාහට වැඩිය ගන්නකොට රුපියල් පණහට වික්කත් ගාන බේරෙනවා. මං කියන්නේ එහෙම විකුණන්න ඕන කියලා. හැබැයි ඒ වගේම අනිත් පැති තියෙනවා. දැන් මේ බස්නාහිර පළාතේ වගේවයි කිලෝ හරේ 10000කට ගන්නකොට මෙහෙ 2000ක් ගන්න. ඉතින් ඒ අය රුපියල් 200ට දුන්නත් පාඩුයි. ඉතින් මෙන්න මේ පිළිබඳව තමයි අපි දැන් අවධානය යොමු කරන්නේ. මේ හැම තැනම වැඩි අස්වැන්නක් ගන්න ක්‍රමවේදවලට යන්න. අපේ මුලාසන ආරුඩ මන්ත්‍රීතුමා ඉන්න පොළොන්නරුව දිස්ත්‍රික්කේ උනත් තාම අස්වැන්න ගන්න ප්‍රමාණය මදි. හොඳ එතන තියෙන ගොවි සම්මේලන දේශපාලනයට ගොඩක් ඒ වගේ. ඒගොල්ල මේ ගොවීන් දැනුවත් කරන්නේ නැහැ. ඒගොල්ලන් ගොවීන්ට හරිනම් මේ දැනුම දීලා ගොවිය මොකද රජයේ වැඩිපුර කරන්නේ ගොවි නායකයොන්ට තමයි දැනුම දෙන්නේ. ඒක මේ නායකය මේක ගෙනිලා දෙන්න ඕනේ. ඒ සමහර කට්ටිය ඒක දෙන්නේ නැතුව දේශපාලන විතරක් කතා කරන කට්ටිය ඉන්න නිසා ඒ ප්‍රතිඵල ගන්න බැරි වෙලා තියෙනවා. නැත්නම් අපේ දිස්ත්‍රික්කවල දැන් අද යම් ප්‍රගතියක් ඇති වෙලා තියෙන බව අපිට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. ඒකට පැරෂුට් ඇති අපි ලබා දීලා තියෙනවා විශාල ප්‍රමාණයක් මේ 125 සහනාධාරයක් යටතේ. ඒතකොට බීජවී වලට යන ප්‍රමාණය අඩුයි. ඒ වගේම වල්නාශක වලට යන මුදල අඩුයි. ඒ වගේම අස්වැන්න වැඩි. ඉතින් මේ වගේ ක්‍රමවේදවලට අපි යනවා. ඒ වගේම දැන් අපි මේ මෑත කාලේ වෙනකොට ඩ්‍රෝන් 100ක් දැන් ගෙනල්ලා තියෙනවා. තව ප්‍රමාණයක් ගේනවා. ඒතකොට ඉන්ධන මේ මේ වල්නාශක කෘමිනාශක පොහොර සහ වී කියන මේ තුනම ඩ්‍රෝන් මගින් මේ කුඹුරට යොදන්න පුළුවන්. ඒතකොට වියදම භාගයකට වඩා අඩු වෙනවා. දැන් සාමාන්‍යයෙන් තෙල් ගහන්න කුඹුරක 6000ක් විතර යනවා. මේක 2500කට විතර මේ කටයුත්ත කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඒ වගේම වඩා හොඳට මේ කටයුත්ත සිද්ධ වෙනවා. එතකොට අද නවීන තාක්ෂණය අපි ක්‍රමානුකූලව වී වගා වෙනුවෙන් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම අනිකුත් අංශ දිහා බැලුවොත් අපේ කෘෂි රමීකරණ ව්‍යාපෘතිය හරහා අද ඔබතුමාලා දකින්න ඇති සමහර ගොවීන් 1,20,00,000 ගත්තු අය ඉන්න. ඒ වගේම කොමඩු වගා කරලා 140,000 කෙනෙක් ගත්තු අය ඉන්න නවීන තාක්ෂණයත් එක්ක. දැන් තරුණ පිරිස මේකට ආකර්ෂණය වෙමින් තියෙනවා. හැබැයි ඒකට මූල්‍යමය අවස්ථා ඕන. අපිට මේ මුදල් තියෙනවා නම් ගොඩාක් තරුණිය මම නම් කියන්නේ මේ කවුරුවත් මේ විශ්වවිද්‍යාලයෙන් එළියට එන තරුණයෙක් වුණත් කෘෂිකර්මාන්තයට යොදලා අපිට මේ නවීන තාක්ෂණයට ගේන්න පුළුවන් නම් එයායි කවදාවත් රස්සා ඉල්ලගෙන එන්නේ නැහැ. එහෙම කණ්ඩායම් ඉන්න මම මේ අපේ රාජ්‍ය අමාත්‍යතුමාගේ දිස්ත්‍රික්කේ ගියා. මේ උපාධිධාරී තරුණයෙක් එයා මේ දෙමව්පියන්ගේ බලපෑමට තමයි ආණ්ඩුවේ රස්සාවට ගියේ නාගොල්ලාගම. හැබැයි ඒ තරුණයා දැන් තක්කාලි සහ මාළු මිරිස් අර පොලිතනල්වල වගා කරලා දැන් ලක්ෂ ගණන ආදායම ගන්න. එයාගේ දැන් අදහස ජොබ්බෙන් අයින් වෙලා මේ කටයුත්තට යන්න. ඉතින් ඒ වගේ පිටරටකට යන්නවත් මේ ආණ්ඩුවේ රස්සාවත් හොයන්න ඕනේ නැහැ. මේ නවීන තාක්ෂණයට වගා කරන්න පුළුවන් නම් මේ අය ඒකට සූදානමින් ඉන්න බව අපි දන්නවා. අපිට ඕන මූල්‍යමය ප්‍රශ්න මේ ගැටලුව විසඳ ගන්න. නමුත් අපි දන්නවා මේ වෙලාවේ රජයේ තමත් අමාරු තත්ත්වෙක ඉන්නේ. කිරියල්ල මැත්තමාම සඳහන් කරා තියෙන මූල්‍යමය තත්ත්වය මම අපිට ඒක ඇත්ත කතාවක් තියෙනවා. අපි පිළිගන්නවා මූල්‍යමය වශයෙන් බාධාවත් තියෙන. නැත්නම් ඉතින් අපිට මේ ඉල්ලන වෙලාවට සල්ලි දෙන්න ඕනනේ. සල්ලි දෙන්න මහා භාණ්ඩාගාරය කිව්වේ සල්ලි නැහැ කියලා. ඉතින් පසු කාලීනව තමයි අපිට මූල්‍ය ප්‍රතිපාදන ලැබුණේ. ඒ වගේම ඔබතුමා කිව්ව තව කාරණයක් ඉතාමත් වැදගත්. ග්‍රීසියේ අවුරුදු 10කින් තමයි බංකොලොත් භාවය ඉවත් වුණේ. දැන් අපේ බංකොලොත් භාවය දැන් හැබැයි ග්‍රීසියත් එක්ක බලනකොට අපේ තත්ත්වේ මම කියන්නේ යහපත් වෙමින් පවතිනවා. ඊට මෙහා බොහොම කෙටි කාලයක් ඇතුළත මේ බංකොලොත් භාවයෙන් ඉවත් වෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේ වැඩසටහන් ගණනාවක් ඔස්සේ තමයි අපි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම අපේ නෙල්සන් මන්ත්‍රීතුමා කතා කරද්දී කිස් නෙල්සන් මන්ත්‍රීතුමා කිව්වා වගා හානි සම්බන්ධව කිව්වා. ඒ වගා හානි සම්බන්ධව අපි දැනටමත් බිලියන ගණනක මේ සියල්ල කරේ අපි මහා නියගයකට මුහුණ දීලා අක්කර ලක්ෂ ගාණක් නියගෙන් විනාශ වුණා. ඒ වගේම අක්කර ලක්ෂ ගාණක් ගම්මතුනේ විනාශ වුණා. මේකට බිලියන ගාණක සහනාධාරයක් දැනට දෙමින් පවතින. එසා යම් ප්‍රමාදයක් ඇති වෙයි. හැබැයි ඒ සෑම කෙනෙකුටම අපි වන්දි මුදලක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා ඒගොල්ලන්ගේ අය කිරීමකින් තොරව. ඒ වගේම තමයි අපි මේ බාධක සියල්ල මැද්දේ වුණත් අපි දැන් සහලින් මේ රට ස්වයංපෝෂිත වෙමින් යනවා. සහලින් ස්වයංපෝෂිත වෙමින් යනවා. එතකොට බුදුමල්ල අහන්න පුළුවන් එහෙනම් රටින් ගෙනාවේ ඇයි කියලා. මම ඇත්තටම ගේන එකට විරුද්ධ වුණා. හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් විතර ගේන අදහස් තිබුණා දෙක වුණා අන්තිමට 50000කට ආවා මම ඒත් විරුද්ධ වුණා මොකද සහල් ගේනීමේ අවශ්‍යතාවයක් නැහැ කවුරු බඩගින්න හිටියේ නැහැනේ හැබැයි එක දෙයක් තිබුණා කීරි සම්බවල යම් අඩුවක් තියෙනවා කීරි සම්බවල අඩුව පරිමාණ තමයි අර පොන්නි සම්බ කියන එක ගේන්න කියලා වෙනද මාත්‍යංශයෙන් ඉල්ලීම ඉදිරිපත් වුණාම අපි අවසානයේ අකමැත්තෙන් වුණත් ඒකට ඉඩ දෙන්න සිද්ධ වුණා මොකද මහ පරිමාණ මෝල් හිමියෝ කීරි සම්බ හංගගෙන ලොකු ගණන් වලට විකුණන නිසා ඒත් පොඩි ප්‍රමාණයක් ගෙනාවේ 50000ක් ගෙනානේ මේ භාගයකට අත්අඩු ප්‍රමාණයක් තාම ලංකාවට මම හිතන්නේ 15000ක් විතර තමයි මම දන්න විදියට ආවේ කෙච්චර ලොකු අපිට ගොවියට දැනෙන ප්‍රමාණයක් නෙමෙයි නමුත් මම කියන්නේ හාල් මේ රටට ගේන්න ඕනේ නැහැ මේ රට හාලින් සම්පෝෂිත වෙලා තියෙනවා දැන් ඒක මට බය නැතුව කියන්න පුළුවන් මේ ගම් වතුර මැද්දේ නියගේ මැද්දේ හැබැයි මේ ස්වාභාවික හානි උනේ නැත්තම් අපිට සහල් අපනේනේ කරන්න තත්ත්වෙට අපිට හදා ගන්න පුළුවන් සහල් අපනේනේ කරන්න හදා ගන්න පුළුවන් ඒත් තව එකක් අනිත් සමහර බිම් ප්‍රදේශයක් අපිට වීවගා කරන්නේ නැතුව වෙනත් වගාවලටත් යන්න පුළුවන් මොකද ආදායම අඩුවෙන් එනවා නම් ඒ පැතිවල අපි බල කරන්නේ නැහැ වීම වගා කරන්න කියලා අපි දැන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට කියලා තියෙනවා සමහර ඔය පුරන් කුඹුරුවක් සැද්දීම කියන එක ඉස්සර කරා අපි ඉස්සර පුරන් කුඹුරුවක් සැද්දුවා ඒක දැන් අවශ්‍ය නැහැ මොකද පුරන් කුඹුරුවක් සැද්දන්න ඕන නැහැ අපේ කුඹුරුවල මේ වියලි කලාපෙම තියෙන මේ කුඹුරු ටික හරියට ක්‍රමානුකූලව වගා කරගත්තොත් අපිට ඇති වෙන්න හාල් ගන්න පුළුවන් අපිට හාල් ගන්න පුළුවන් එතකොට අපිට කිරියල්ල මැත්තමාලගේ නුවර පැත්තේ පොඩි පොඩි තියෙන කුඹුරු ටිකේ වෙන වගාවකට අවසර දීලා හරි එළවලු වෙන්න පුළුවන් මුං ඇට වෙන්න පුළුවන් ඉරිඟු වෙන්න පුළුවන් ඒ වගේ දෙයකට අවසර දුන්නත් අපිට පාඩුවක් වෙන්නේ නැහැ රටට හාල් අවශ්‍යතාවයක් නැහැ හැබැයි අපේ අතාවුල්ල මැත්තමා එතුමා දිගටම කතා කරා අර මේ ශාසමාණික මන්ත්‍රමා කියපු කාරණයක් එතුමා කිව්වා අපි පිළිගන්නවා අපි ඇත්තටම මඩ කලපුව ප්‍රදේශයේ ඉස්සෙල්ලම ගොයන් කපනවා ඉස්සෙල්ලම වපුරනවා හැබැයි අපිට මම පිළිගන්නවා අපිට තාමත් අපි අසමත් වෙලා තියෙනවා ඒ නියමිත වෙලාවට අපිට පොහොර සහනාධාර දෙන්න බැරි වෙලා තියෙන මම මුල් වෙලාවෙ ඉඳලා ඉල්ලුවත් ඉතින් මේක හැමදාම බලන්නේ අර අනිත් පැත්තත් එක්ක හැබැයි ඒක මම පිළිගන්නවා ඒ වගේම වී ගැනීමෙදිත් අපිට මඩකලුව ප්‍රදේශයේ වී ගන්න වෙලාවට මම ඉතින් කවදාවත් අද නෙමෙයි ඕක අවුරුදු ගණනාවක් තිස්සේ මේ නියමිත වෙලාවට මැදිහත් වෙන්න බැරි වෙලා තියෙන මම මේ වතාවේ වෙනම කැබිනට් පත්‍රිකාවක් කල්ලතු ඉදිරිපත් කරනවා ඔබතුමාලාගේ දිස්ත්‍රික්කය සහ තවත් දිස්ත්‍රික්ක කීපයක කන්නේ පළවෙනියට පටන් ගන්න අවස්ථාවේම මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තු වෙන. ඒ වගේම දැන් නැගෙනහිර පළාත. නැගෙනහිර පළාතේ නෑ උතුරේ සමහර ප්‍රදේශවල කලින් වගාවක් සිද්ධ වෙන නිසා අපි හැබැයි අපි අනිවාර්යෙන් සල්ලි ගෙවනවා. අර වෙලා තියෙන්නේ වෙලාවට යන්නේ නැති එක තමයි තියෙන්නේ. ඒක මම පිළිගන්නවා එතන අඩුපාඩුවක් වෙනවා කියලා. ඒ වගේම අපි මේ වතාවේ තව එකක් කිව්වා නෙල්සන් මන්ත්‍රීතුමා මේ BJP සම්බන්ධව ගැටලුවක් තියෙනවා කියලා මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැනුත් විමසීමක් කරා. ඒ අය කිව්වේ ප්‍රමාණවත් තරම් BJP අපේ රටේ තියෙනවා. ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කර BJP සහ සහතික කරලා BJP. ඒ නිසා BJP වල හිඟයක් නැtei කියන එක ඒ අධ්‍යක්ෂතුමිය මට දැන් පැහැදිලි කරලා දුන්න නිසා එහෙම ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් අපි ඒකට මැදිහත් වෙන්න සූදානම්. ඒ වගේම කොතනක හරි වී ගන්න නැති තැනක් තියෙනවා නම් ගබඩාවල මම මේ වෙලාවේ මේ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා අපිට කරුණාකරලා දෙනුම් දෙන්න ලොකු ප්‍රමාණයක් තියෙනවා නම් ඒ තැනටම ගිහිල්ලා අපි වී මෝල් කාර්යයෙන් නෙවෙයි රොයි සම්මිදාන සහතික වෙනවා නම් ඒ ගොවීන්ගේ වී කියලා ඒගොල්ල නිර්දේශයක් දෙනවා නම් අපි ළඟටම ගිහිල්ලා ඒ තොගයක් වශයෙන් තියෙනවා නම් අරගෙන එන්න අපි සූදානම් කියන එකත් මේ අවස්ථාවේ කියන්න කැමතියි. මොකද අපිට දැන් අපිට සල්ලි ලැබුණාට ඇත්තටම වී එන්නේ නැහැ වැඩි ප්‍රමාණයක්. මේ වෙනකොට අනිත් එක මේ කිව්වා තවත් කිව්වා මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කියනකොට මගේ ළඟ තියෙන වී මිලදී ගැනීමේ තොරතුරු ටික මේක හම්බන්තොට ඇත්ත වැඩි පුර අරන් තියෙනවා තමයි. ඒ කියන්නේ 453,000ක් හම්බන්තොට ගන්නකොට අම්පාරෙත් අපි අරන් තියෙනවා 363,000. ඉතින් එතකොට මේ හැම දිස්ත්‍රික් එකම අරන් තියෙනවා. නමුත් මේ පොළොන්නරුව සහ අනුරාධපුරයේ ප්‍රදේශවල අපිට වීන්නේ නැහැ. මොකද මේ ප්‍රදේශවල වී මිල ගිහින් තියෙන එක හොඳයි. මම නම් කැමතියි ගොවියට අපිට වඩා වැඩි මිලකට වී මිල දී ගන්න තියෙනවා නම් අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. කෘෂිකර්ම මහත්වරයා විදියට ඒ සතුට තියෙනවා. ඒ වගේම දැන් ඊට අමතරව තියෙන කාරණයක් මම කියන්න කැමතියි. දැන් මේ ගත්තු වී දැන් ඉදිරියේදී සහල් බවට පරිවර්තනය කළා. හාල් කිලෝ 20ක් බැගින් උත්සව සමයේ ජනතාවට නොමිලේ ලබා දෙන්න වැඩපිළිවෙළකුත් සකස් කළා.
එතුමා තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා එතුමා.
වැඩපිළිවෙළකුත් සකස් කළා තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳවත්
මේ ස්තුතිවන්ත වෙනවා. මොකද වී මං හිතන්නේ ඒ නිසා තමයි මේ මෝල් කාර්ය වේගෙන් ගත්තේ. මොකද ආණ්ඩුවට මේ වී ටික විකුණ ගන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන් මම හිතන්නේ ඒගොල්ලෝ ඒක කියපු දවසේ ඉඳලා වී ගැනීම වේගවත් කරා. අපිට වඩා වැඩි මිලකට ගන්න ගත්තා. එතකොට කොහොම වුණත් කමක් නැහැ. ඒකත් ජනතාව අතරට යන්නේ. ඒ නිසා අපි ඒ පිළිබඳවත් බොහොම සතුටපත් වෙනවා. ඒ වගේම අපි මේ රටේ මේ අනිත් නිෂ්පාදන දිහා බැලුවොත් මේ වෙන විට කතා කරා බීලුණු සම්බන්ධව. මම බීලුණු කතන්දරය කියන්න කැමතියි. එතනත් තියෙන ප්‍රශ්නේ මේකයි. අපේ බීලුණු වල තියෙන ප්‍රශ්නේ තමයි අස්වැන්න එනකොට එකක් වැස්ස එනවා. ඒක අපිට ස්වාභාවික හේතුවක්. අපේ සීසන් එකට එහෙම ගැටලුවක් තියෙනවා. හැමදාම ඔබ දකින්න ඇති මේ බීලුණු කුණවනා කියලා කියන එක එක හේතුවක්. හැබැයි තව එකක් තමයි බීලුණු අස්වැන්න එන වෙලාවට අපිට මිලක් දෙන්න ඕන. මම මුදල් අමාත්‍යාංශයටත් කිව්වා මට අපිට මිලක් සහතික කරනවා නම් බීලුණු වගා කරවන්න පුළුවන්. මොකද ගිය වතාවේ බීලුණු වගා කර වෙලාවේ මම මුදල් අමාත්‍යාංශයට වෙනම ලේකම්තුමාට කිව්වා ලිඛිතව දැනුම් දුන්න අපේ ලේකම්තුමා දැනුම් දුන්න බද්දක් පනවන්න වෙනවා. හැබැයි ස්ථාවර මිලක් තියන්නේ නැහැ. එතකොට පාරිභෝගිකයෙක්ගේ පැත්තෙන් ඒක අසාධාරණයක් වෙන්න පුළුවන්. මොකද රුපියල් 200කටවත් සිල්ලර මිලක් තිබුවේ නැත්නම් අපේ අයගේ නිෂ්පාදන වියදමයි ඔක්කොම එනකොට 150කට උඩින් ගත්තේ නැත්නම් අපේ අය වගා කරන්නේ නැහැ අපේ ගොවි. දැන් අද මේ තියෙන අසාමාන්‍ය තත්ත්වයක්. ඒ තමයි ඉන්දියාවයි පකිස්තානයයි දෙකම අපනයනේ තහනම් කිරීම. හැබැයි තහනම් නොකරන වෙලාවට රුපියල් 100ට විතර මේ බීලුණු ගෙනල්ලා විකුණනවා. ඉතින් අපිට බීලුණු රුපියල් 100ට කන්න තියෙන එක 200ට කවනවා කියන චෝදනාව එල්ල වෙන බව ඇත්ත. හැබැයි නමුත් මම කියනවා ඒ වුණාට අපේ ගොවියා ආරක්ෂා කරගන්න අපිට බීලුණු වැඩි කරගන්න නම් ඒකඟතාවය සහතික මිල දුන්නොත් අනිවාර්යයෙන්ම මේ කටයුත්ත අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම අපි අනිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා කිව්වා මේ බඩඉරිඟු සම්බන්ධව කිව් කාරණයට මම කියන්න කැමතියි. බඩඉරිඟුව ගාවට අර ඉඩම් තහනම් කරලා තියෙන අපි නෙමෙයි. මමත් ලොකු උත්සාහයක් දැරුවා. වනජීවි දෙපාර්තමේන්තුව තමයි
ධර්මන්තුමා කතා
තුමා. දැන් ඔය සාහතික මිලක් දුන්නොත් අපිට මෙහෙම කරන්න පුළුවන් කියවනේ. දැන් ඒ සාහතික මිල දෙන්න ඕන කවුද? දැන් කොහෙන්ද ඔබතුමා ඉල්ලන්නේ සාහතික මිල?
මම බන්තුමා මං ඉල්ලීම කරේ මුදල් අමාත්‍යාංශය. මොකද අපිට බෑනේ මට මිල දී ගන්න. අපිට සල්ලිත් නැහැ මොකුත් නැහැනේ. එකම දේ මුදල් අමාත්‍යාංශය එකඟ වෙන්න කියලා මං යෝජනා කරා මේ මිල තියාගන්න. ඒ කියන්නේ සමස්තයක් විදියට මේ මිල තියාගන්න. බද්දක් එනවනම් වැඩිපුර එතකොට ඒක ගොවියට වෙන විදියකට සහනාධාරයක් දෙමු කියලා. නැත්නම් මේක මට කරන්න පුළුවන් දෙයක් වුණා නම් මම කරනවා. අපිට එහෙම මිලදී ගැනීමේ බීලුණු මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් අපි සතුව නැහැ. ඒ වගේම දැන් තව ගොඩාක් කාරණා කිව්වා. මම ඒ ඔක්කොටම උත්තර දෙන තරම් වෙලාවක් නැහැ. දැන් වෙලාව සීමා සහිතවම ඉන්නවා. මම තව කාරණයක් කියන්න කැමතියි. අර්ථාපල් වගාව අර්ථාපල් බීජ අපේ රටේ අපිට ඇති ප්‍රමාණය නිෂ්පාදනය කරන්න අපි වේගවත් වැඩපිළිවෙලක් මේ වෙනකොට හදලා තියෙනවා. ඒ වගේම මිරිස් වර්ධනය සඳහා අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා කෘෂි නවීකරණ ව්‍යාපෘති හරහා. ඒ නිසා තමයි දැනුත් අඩු වෙන්නේ. දැන් පහුගිය කාලෙන් මට බැන්නා එළවලු මිල වැඩි 1000 ගණන් කැරට් 3000යි කියලා. දැන් අඩු වෙනකොට මම දන්නවා හෙට අනිද්දා දැන් බණින් අහන්න වෙනවා වෙලෙන්දොන්. මේක පාලනය කරන්න මොකද අපිට ලේසි පහසු කාර්යයක් නෙවෙයි. කෘෂිකර්ම මාත්‍යංශයට නිෂ්පාදනය කරන්න පුළුවන් වුණාට විකුණන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ ගැටලුව ඇති වෙනවා. නමුත් අපි පුළුවන් තත්ත්වෙන් මේ කටයුතු වලට මැදිහත් වෙන. ඒ වගේම අවසාන වශයෙන් කියන්න කැමතියි මේ අපි වීවලම තව එක කාරණයක්. අපි මේ දැන් 105 කියන මිල දැම්මේ ගිය පාර 95. ගිය පාර 95ට අපි ගත්තේ. මේ සැරේ 105 කියන මිල තවත් ටිකක් උඩට අරගෙන තමයි අපි කිව්වේ. ඒකත් කියන්න ඕනේ. ඒ වගේම බිත්තර සම්බන්ධව කතා වුණා. බිත්තර සම්බන්ධවත් මම ඇති වෙන්න දැනුම් අහනවා. දැනුම් ආමින් තියෙනවා. මම කිව්වා බිත්තර මිල ඉස්සරහට තියෙන අඩුවීමක් කියලා. දැන් ඒක ඔබතුමන්ලට පේනවා ඇති. දැන් බිත්තර සංගම් ගිය සති දෙකකට ඉස්සෙල්ලා මං ගෙන්නුවා මේ විල වැඩිම. ඒගොල්ලන්ගේ උත්සාහයක් තිබුණා මේක 65ට 75ට ගෙනියන්න. අපි ඒක මිල පාලනයක් මම යෝජනා කරලා දාන්න හැදුවේ ටිකක් අඩු මිලක්. ඒ වෙලාවේ ඒගොල්ල එකඟ වුණා රුපියල් 40 ගානේ සත්වොට බිත්තර ගෙනත් දෙන්න. සත්වොස්සට 40 ගානේ දෙන්නම් කියලා දැන් ඊයේ මම දැක්ක ඒගොල්ල මාධ්‍යවල ගිල්ල ඒක තහවුරු කරා. ඒ නිසා අපිට කියන්න පුළුවන් දැන් 60 ගණන් වලට ගිහිපු එක 40 ගණන් වලට ඇවිල්ලා තියෙනවා. ඕක 30 ගණන් වලට ගේන්න අපි වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා කටයුතු කරනවා. ඒ රටින් බිත්තර ගෙනල්ලා නෙමෙයි අපේ මව් සත්ව ප්‍රමාණය අපි වැඩි කරා. අපි ඒ අයට යම් සහන දුන්නා. ඒ වගේම ගම්වල ගංකුකුල් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒ නිසා තමයි අපිට මේ කටයුතු කරන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් මම අද ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධව හොඳ සාධනීය වැදගත් යෝජනා විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ඉදිරිපත් කරා. ඒ පිළිබඳව ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මම මේ අපේ රාජ්‍ය අමාත්‍යතුමන්ලා දෙපළම මේ කටයුත්තට තව ඉදිරියේදී කතා කරනවා. මම මේ මුලින් කතාව ගත්තේ තමුන් ආන්සලට අද තියෙන තත්ත්වය පිළිබඳව
පැහැදිලි කිරීමක් විදියට. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු එමැතිතුමා ඔබතුමාට. මීළඟට ජේසී අලවතුල ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
තියෙනවා. ගරු මුලසනේ ඔබ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම තමත් වැදගත් සභාව කල්තමන යෝජනාවක් ඉදිරිපත් කරේ රංජිත් බන්දුමන්නාර මැතිතුමා. එතුමාගේ යෝජනාවේ මුලින්ම තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ නායකත්වය යටතේ සම්පූර්ණයෙන්ම විනාශ වූ කෘෂිකර්මාන්තය තවමත් යථා තත්ත්වයට පත් කරන්න බැරි වී ඇත කියලා. ඉතින් ඇත්තම කතාව අපි දන්නවා, කෘෂිකර්මාන්තය ගොවියට පොහොර තහනම් කරලා විශේෂයෙන්ම වී ගොවිතැන විතරක් නෙමෙයි අපේ රටේ සමස්ත කෘෂිකර්මාන්තය. අපි ගත්තාම අපනයන භෝග විශේෂයෙන්ම තේ, ඒ වගේම සුළු අපනයන භෝග, කුරුඳු, ගම්බිරිස්, ඒ වගේම කරාම්බු වගේ මේ හැම එකම ඒ අවශ්‍ය පෝෂණය නොමැති වීම නිසා, මේ පොහොර තහනම් කිරීම නිසා තාමත් බිලියන ගානක පාඩුවක් රටේ කෘෂිකර්මාන්තයට සිද්ධ වෙලා තියෙනවා. ඒ තත්ත්වය තාම යථා තත්ත්වයට පත් වෙලා නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි කෘෂිකර්ම ඇමතුමාගේ කතාව මම අහගෙන ඉඳි මට තේරුණා, මං ඉදන් එතුමා අන්තිමට කතා කරන්න හොඳයි, ඒ කොහොම වුණත් ඔබතුමා කලින් කතා කරපු ඉඳ අපිට ඔබතුමාගේ අදහසුත් දැනගන්න පුළුවන් වුණා. ඔබතුමාගේ කතාවේදී ඔබතුමා කිව්වා දිගටම ඔබතුමා මේ රජයෙන් ඉල්ලපු ඉල්ලීම් ඉටු කරගන්න බැරුණා කියලා. ඒ වගේම ඔබතුමා කිව්වා මේ පොහොර සහ මේ ලබා දෙන සහනාධාර අවශ්‍ය වෙලාවට අපිට දෙන්න බැරුණා කියලා. ඇත්තටම දැන් අපි කෘෂිකර්මාන්තේ කිව්වම මේ කාල වකවානු අතර සිදු වෙන දෙයක්. වී ගොවිතැන ගත්තාම දැන් අපි හොඳම උදාහරණයක් ගමුකෝ. දැන් ඔබතුමා කිව්වා හම්බන්තොට දිස්ත්‍රික්කේ අපි මුලින්ම වී මිලදී ගන්න පටන් ගත්තා කියලා. දැන් ඔබතුමා දන්නවා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මේ වී ගොවිතැනේ අස්වැන්න අවසානයේ නෙලන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ගොඩක් වෙලාවට. දැන් මේ අම්පාර දිහා, එතකොට මඩ කලපුව දිහා කලින්ම වී අස්වැන්න ගන්නවා. ඊට පස්සේ අනුරාධපුර පොළොන්නරුව මේ වෙනකොට කුරුණෑගල දිස්ත්‍රික්කේ අපේ ප්‍රදේශෙත් වී අස්වැන්න නෙලලා විතරයි. දැන් වී මිලදී ගන්න කොහොවත් නැහැ. ඒ නිසා ඒ හැම දෙයකම අපිට පේනවා මේ ප්‍රමාද වීම තුළ මේ අවශ්‍ය බලපෑම, රජය පැත්තෙන් කරන්න තියෙන බලපෑම, එහෙම නැත්නම් සහයෝගය හරියාකාරයෙන් ගොවියට ලැබෙන්නේ නැහැ. ඒක තමයි අපිට තේරෙන තත්ත්වය. ඒක ද ඔබතුමා ඒක පිළිගන්නවා, ඔබතුමා උත්සාහ ගත්තා කිව්වා. ඉතින් නමුත් අද රටේ තියෙන තත්ත්වය අපි දන්නවා. ඉතින් ඒ තුළ මේවා ඔක්කොම නිසියාකාරයෙන් කරගන්න හැකියාවක් නැහැ. හැබැයි ඔබතුමා එක කාරණයක් වුණ අන්තිමටම මම ඒකට එන්න යන්නේ. ඔබතුමාගො මේ බීලුණු මිල දැන් රුපියල් 600ට ගියා, 700ට ගියා, මම දන්නේ දැන් 500ද ගන්නෑ, එක එක ගණන් වලට ගියා. එතකොට කෘෂිකර්ම අමාත්‍යංශයේ මං හිතන්නේ යුතුකමක් තමයි, දැන් අපි දන්නවා මාධ්‍ය තුලින් අපි දැනගත්තා, දැන් දැනට මාස 6කට 7කට ඉස්සෙල්ලා අපි දැනගත්තා ඉන්දියාවෙන් බීලුණු අපිට දෙන්නේ නැහැ කියලා. ඒක මාධ්‍ය තුල අපි දැනගත්තා. කෘෂිකර්ම අමාත්‍යංශ අපිට කලින් දැනගන්න ඕනේ මේක. මොකද එහෙ ප්‍රදේශය ඇතුළු නියග තත්ත්වය නිසා ඉන්දියාව මේවා පිටට අපනයනය කරන්න දෙන්නේ නැහැ කියලා මේක කලින්ම දැනගත්තා. එතකොට ඉන්දියාව විතරක් නෙවෙයි පකිස්තානෙ. දැන් ওই රටවල් දෙකේ බංගල්දේ ওই තුනින් තමයි අපිට බීලුණු සාමාන්‍යයෙන් මං හිතන්නේ ගේන්නේ. එතකොට දැන් අද මං දැක්කා උදේ මාධ්‍යෙන් යාපනයේ ප්‍රදේශයේ මේ වෙනකොට රතු ලුණු නිෂ්පාදනය වැඩි. එතකොට ඒක බහැලා දිනන රුපියල් 125ට. එතන දැන් බලන්න, දැන් අපේ මේ රතුළුණු බීලුණු මේ ඔක්කොම වගා කරන්නේ එකම භූමියක් තුල. මං හිතන්නේ එක 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 කාලගුණ තත්ත්වයක් තුල. එතන අපි ඇත්තටම මේ රතුළුණු ප්‍රමාණය අඩු කරලා බීලුණු ප්‍රමාණය වැඩි කරන්න කිව්වනම්, මොකද ඉන්දියාවෙන් අපිට හම්බෙන්නේ නැහැ කියලා අපි දැනගත්ත කලින්. ඉතින් මෙන්න මේවා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉන්න නිලධාරි මං දන්නේ මේ මේ අය කලින් මේවා දැනුවත් කළා, ගොවිය දැනුවත් කළා කරනව නම් අර ඔබතුමාගේ වගේ 200ට 250ට දුන්නත් ගැටලුවක් නැහැ. ඉස්සාවර මිලක් දීලා දැන් ඇත්තම ගොවියත් අසර වෙලා තියෙනවා, පාරිභෝගිකයත් අසර වෙලා තියෙනවා. දැන් මොකද පාරිභෝගිකයට ගන්න වෙලා තියෙන රුපියල් බීලුණු ගන්න අයට ගන්න වෙලා තියෙන රුපියල් 400 උඩ. එතකොට රතුළුණු තත්ත්වයේ අර ගොවිය සම්පූර්ණ අසර වෙලා තියෙන රුපියල් 125ට වගේ මිලකට දෙනවා කියන්නේ මං හිතන්නේ මේ ගොවියට සෑහෙන පාඩුවක්. ඒ නිසා මෙන්න මේවා මේ නිෂ්පාදනයේ ආරම්භ කරන්න කලින් කෘෂිකර්ම අමාත්‍යාංශය මං හිතන්නේ නිලධාරි ගණනාවක් ඉන්නවා. නිලධාරි විශාල ප්‍රමාණයක් ඉන්නවා. දිස්ත්‍රික් වශයෙන් ඉන්නවා, ගොවි ජන සේවා මට්ටමෙන් ඉන්නවා, ග්‍රාමීය මට්ටමට යනවා නිලධාරී ඉන්නවා. එවනම් මේ අය උපයෝගී කරගෙන නිසි කලට නිසි වෙලාවට අපි වගා කළ යුතු භෝග මොනවද කියලා
එහෙම නැත්නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන විදිහට මම හිතන්නේ කුසිකාර මමාත්‍යන්තරයේ සම්පත් තියෙනවා ඒව හරිය ආකාරව සිදු වෙනවද කියන එක තමයි මෙතන ඒ නිලධාරි අතින් ඒව සිදු වෙනවද කියන එක තමයි තියෙන ගැටලුව. ඔව්. ඔව්.
කාලේ ගන්නේ නැහැ මේ ප්‍රමන්තුමා දැන් අපිට එහෙම කිසිම මාසයකට ඉස්සෙල්ලා ඉන්දියාවේ මේ තත්ත්වයක් පිළිබඳව කිසිම වාර්තාවක් ලැබුණේ නැහැ. පළවෙනි එක අනිත් එක අපිට දැන් බීරුණු ඉඳන්නේ සීසන් එකට. ඔබතුමා හොඳටම දන්න ඒ ප්‍රදේශ කට්ටිය. එතකොට ඒ සීසන් එකට තමයි ඒක ඉඳන් වෙන්නේ. අනිත් එක තමයි මේ ඔය කියන වෙලාවල ඔබතුමා කියන වෙලාවම වෙනකොට රුපියල් 110යි බීරුණු. එතකොට අපි ගොවින්ට බලෙන් මගා කරවන්න බෑ. හැබැයි රතු ලුණු ප්‍රවර්ධනය කරන්න අපි කටයුතු කරා. අද රතු ලුණු මිල දැන් ඔබතුමා පොඩි කාලේ බීරුණු කෑවේ නෑනේ. සතුලුණු තිබුණ ඉතින් අපි ඒ නිසා අපේ ලුණු අපි ප්‍රමර්ධනය කරන්න කටයුතු කරමු. ඒක තමයි කරන්න වෙන්නේ මේලා.
නෑ මෙහෙමයි. අපි දැන් ඔහොම කිව්වට දැන් බීලුණු වලට පුරුදු වෙච්ච කට්ටිය ඉන්නවනේ දැන් රෝටල් වල නොයිකුත් ඒවට අවශ්‍ය වෙලා තියෙන බීලුණු. ඉතින් රතුලුණු අඩු වුණා කියලා මම හිතන්නේ ඒවට වැඩිය අරව පාවිච්චි. ඉතින් ඔබතුමා කොහොම කිව්වත් ඇත්තටම ඉන්දියාවේ බීලුණු අපනයනය කරන්නේ නැහැ කියන එක කලින් දැනගත්තා. මන් දන්න මාධ්‍ය තුල මන් දැක්කා මාස ගානකට කලින්. ඉතින් මං හිතන්නේ කුෂිකර්ම මාත්‍යංශේ ඒ වගේ වටා පිටාව අපිට කියන භාණ්ඩ සම්බන්ධයෙන් අවබෝධයෙන් ඉන්නවා නම් මීට වඩා ගොවියට සහ රටට හිත කරයි කියන එක පැහැදිලිවම කියන්න ඕන. ඒ වගේම තමයි දැන් අද බලන්න දැන් විශේෂයෙන්ම මේ தත්ත්වය තුල මේ ඇතුණු බංකොලොත් භාවයේ තුල රටේ සමස්ත ක්‍රියාවලියම අඩපණ වෙලා තියෙනවා. දැන් මේ අද ගොවියට යන වියදම සමහර අංශවල තුන් ගුණයක් වැඩි වෙලා තියෙනවා. දැන් බලන්න අක්කරයක් අස්සද්ද ගන්න පැට්‍රේකට ගෙවල ගාන බැලුවාම තෙල් මිලත් එක්ක රුපියල් 25000ක් විතර යනවා. ඒ වගේම තමයි අක්කරේක වී ගොවිතැන අපිට නෙලා ගන්න. එහෙම නැත්නම් ඒක සකස ගන්න ඒත් යන රුපියල් 18000ක් විතර. මේ ඔක්කොම බැලුවම ලක්ෂයකට වඩා මුදලක් සමන්ගේ ශ්‍රමේ පැත්තකින් තියලා ගොවියට ගෙවන්න වෙලා තියෙනවා. එතකොට අපේ ප්‍රදේශවල ගොවියට ඒ ලැබෙන අස්වැන්නත් එක්ක දැන් ඔබතුමා ගොව හම්බන්තොට නම් හොඳ අස්වැන්නක් තියෙනවා කියලා. ඉතින් ඒ එහෙම තියෙන පැතිවල රුපියල් 105ට 90 ඉඳන් උඩට ගියාම මම හිතන්නේ ඒ ගොවියට යම් සෑහීමකට පත් වෙන්න පුළුවන්. නමුත් අපේ ප්‍රදේශවල සමහර පැතිවල තියෙන අස්වැන්නත් එක්ක අද ගොවියා ඉතාම අසරණ තැනකට පත් වෙලා තියෙනවා. මොකද ඒ අස්වැන්න අරන් තමන්ගේ විකුණගත්තාම තමන්ට මම හිතන්නේ තමන්ගේ ශ්‍රමයවත් එතනින් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවට නිසි පියවරල් ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි වී මිලදී ගැනීමේදී අපි පැහැදිලිවම කියන්න ඕනි අද ඒකාධිකාරයක් පැහැදිලිවම මේ රටේ තියෙනවා. ඒතකොට අපි පැහැදිලිවම කියනවා 2015 යහපාලන රජයේ කාලේ මෙතන අපේ හර්ෂ සිල්වා මැතිතුමා නැහැ. ඔබතුමා දන්නවා ඒ යහපාලන රජයේ කාලේ
මන්ත්‍රීතුමා තව මිනිත්තු දෙකක් කාලයක්
තියෙනවා. මේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් එකතු කරලා ඒ අයට සහන ලබා දීලා තරඟයක් ඇති කරලා ගොවියට යම් සහනයක් වෙන ආකාරයටත් සාධාරණ විදිහට ඒක ඉෂ්ට වෙන ආකාරයටත් සකස් කරලා තිබුණා. ඒ නිසා අද මේ தත්ත්වය තුළ ඒකාධිකාරයක් ගෙනියන විශාල මෝල් හිමියන් සම්පූර්ණ වී මිලදී ගැනීමේදී ඒ ඒකාධිකාරිය අත්පත් කරගෙන ඒ තුළ ගොවියටත් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියටත් අද අවස්ථාවක් ලැබෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. එක පැත්තෙන් ගොවිය ආසරණ වෙනවා, අනිත් පැත්තෙන් කුඩා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ගණනාවක් මේ වෙනකොට මේ ක්‍රියාවලියෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ අයට යම් සහන වැඩපිළිවෙළ එහෙම නැත්නම් විශේෂයෙන්ම වී මිලදී ගැනීමට ණය ලබා දීමේදී දැන් ඒවා සම්පූර්ණයෙන්ම සාධාරණ විදිහට ඉස්ස වෙන්නේ නැහැ. අපි දන්නවා විශේෂයෙන්ම මේක ඒකාධිකාරයක් බවට පත් කරගෙන ඉන්න මෝල් හිමියන් සහ බැංකු එක්ක තියෙන සම්බන්ධතාවයත් එක්ක වී ඒ යම් අපි පොළොන්නරුව ගම්මු එහෙම නැත්නම් අනුරාධපුරේ ගත්තත් ඒ වී ටික ගොවියාගේ වී ටික අවසන් වෙනකන් අර කුඩා මධ්‍යම පරිමාණයේ මෝල් හිමියට ඒ අවශ්‍ය ණය පහසුකම් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයට තමයි මේක හැදිලා තියෙන්නේ ඒක අධිකාරිය. ඒ නිසා මේවා සම්බන්ධයෙන් රජයේ මැදිහත් වෙලා විශේෂයෙන්ම වී අලෙවි මණ්ඩලය මේ සඳහා මැදිහත් වෙලා රජයේ මගින් යම් ක්‍රියාවලියක් ඇති කරගන්න ඕන නම් 100%ක් රජයට මේ ඔක්කොම මිලදී ගන්න බෑ. යම් ප්‍රමාණයකට මැදිහත් වෙනවා නම් එතකොට මේ තරංකාරීත්වය තුළ පුළුවන් වෙනවා හොඳ මිලක් ගොවියට ලබා ගන්න. ඒ නිසා ඒ සඳහා විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වෙලා කටයුතු කරන්න අවශ්‍යයි. දැන් ඇමෙතුමා මේ අවස්ථාවේදී පැහැදිලි කරලා තියෙන අපහසුකම් ගණනාවන් නිසා මේ මැදිහත් වීම කරන්න උනේ පරක්කු වෙලා ප්‍රමාද වෙලා. ඒ නිසා ඒ ප්‍රමාද වීම තුළ ඒක වාසිය ගොවියට ලැබුණෙත් නෑ. මඟිතන්නේ ඉදිරියේදී විශේෂයෙන්ම වී ගැන කතා කරමිදි අපට හාල් ගැන කතා නොකරම් බෑ. මොකද පාරිභෝගිකය පැත්තක් බලන්න ඕන. එතකොට මේ තත්ත්වය මෙහෙම වී නිෂ්පාදනය අවසන් වෙලා යනකොට ඉස්සරහට එකම කණ්ඩායමක් තුළ ඒකාධිකාරයක් තුළ මේ වී ටික ගොඩ ගැහෙනකොට එකතු වෙනකොට අන්න හාල් මිලේ අධිකාරයත් ඒ කණ්ඩායමට යනවා.
කාලේ අවසන්.
එතකොට මොකද වෙන්නේ? හාල් මිලේ ඉහළ යනවා. ඉතින් ඒක පාලනය කරගන්න තාණ්ඩුවට හැකියාවක් වෙන්නේ නැහැ. එතකොට කරන්නේ මොකද? පිට රටින් ගෙන්නන්න ලෑස්ති කරනවා. ඉතින් අද ඇත්තම තත්ත්වය ඔබතුමා කිව්වා වගේ පැහැදිලිවම රටේ නිෂ්පාදනයේ මම ඉතාම සතුටෙන් කියන්න මට පොඩි කාලයක් දෙන්න. අපි නිදහස ගන්නකොට අපේ රටේ සහල් නිෂ්පාදනය තිබුණේ 69%. 69%ට අඩු ප්‍රමාණයක්. එතකොට දැන් අවුරුදු 48. එතකොට අපි පිට රටින් හාල් ගෙනල්ලා තමයි අපි මේ යපුනේ. නමුත් මහවැලි යෝජනා ක්‍රමය ඒ වගේම ආණ්ඩුවලින් කරපු ඒ කාර්යයන් තුල අපි දැක්කා ඒ වගේම වී බීජ නිෂ්පාදනය බතලකොඩ වගේ වී පරිශන ආයතන වලින් අපේ රටේට ගැළපෙන වී බීජ නිෂ්පාදනය කිරීම නිසා අපි හොඳ අස්වැන්නක් ලබනවා. ඒ තුල අපිට අපි සුවම්පෝෂිත වෙලා තියෙන්නේ. ඒ සුවම්පෝෂිත වෙලා තියෙද්දි තමයි අපිට මේක හරියට හසුර ගන්න බැරි නිසා පිට රටින් හාල් ගේන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා රජයක් කටයුතු කරනවා නම් අපිට ඇත්තටම පිට රටින් හාල් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ නිෂ්පාදනයේ අපිට හොඳටම ඇති කියන එක පැහැදිලි කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා වචන සල්පය අවසන් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සමගී ගොවි බලවේගයේ ජාතික සංවිධායකවරයා විදිහට අපේ පක්ෂයේ මහලේකම් රජිත් මද්දු බණ්ඩාර මැතිතුමා මේ වී මිලදී ගැනීමේ කාරණය පිළිබඳව තාම වැදගත් කල්තබීමේ විවාදයක් මේ පාර්ලිමේන්තුවට ගෙනීම සම්බන්ධව විශේෂයෙන්ම අපි දන්නවා මේ පසුගිය ජනවාරි 15 වෙනකොට ලංකාවේ ගොයන් කැපෙන්න ගන්නවා. හැබැයි අපේ කෘෂිකර්ම ඇමතිතුමා මේ මාර්තු මාසෙත් 15 පහුවෙලා තමයි මේ වී මිලදී ගැනීමට කැබිනට් පත්‍රිකා දාන්න ඒ වගේම මේ ගැන කැබිනට් එකේ කතා කරන්න අවධානය යොමු කරේ. හැබැයි එතුමා වී මිලදී ගැනීමට වැඩේ පටන් ගන්නකොට උතුරේ ඇතුළු සෑම ප්‍රදේශයකම මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මේ වී මිලදී ගැනීම කරලා ඉවරයි. ඔවුන්ගේ විශාල ගබඩාවල මේ වෙනිට ඔවුන් විශාල වී ප්‍රමාණයක් ගබඩා ගත කරගෙන ඉවරයි. ඒ නිසා පෙරහැර ගියාට පස්සේ තමයි අපේ ගරු කෘෂිකර්ම ඇමතිතුමා මේ වී මිලදී ගැනීම සම්බන්ධව එතුමාගේ අවධානය යොමු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම වියලි වී කියන්නේ වේලනද වී රුපියල් 100ට අඩුවෙන් තමයි අතිබහුතරයක් තැන්වල මේ මිලදී ගැනීම කරලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා මේ සහතික මිල පිළිබඳව හාල් වලට ගැසට්ටුව ගැහුවේ අර කැසට් වගේ ගැසට් ගහපු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. එතුමා කැසට් වගේ ගැසට් ගහපු වගේ එකක් තමයි මේ හාල් වලට ගහපු සහතික මිල. හැබැයි මේ සහතික මිල අදට ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම වී කිලෝ 6ක් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි වී කිලෝ 6ක් අවශ්‍යයි බීලුණු කිලෝ එකක් ගන්න ගොවියෙකුටද. ඒ වගේම ලයිට් බිල තමන්ගේ ගෙවා ගන්න වී මිටි 2ක්වත් විකුණන්න ඕන. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙද්දි මේ රුපියල් 100ක වී මිල ප්‍රමාණවත්ද කියන එක පිළිබඳව අය අලුතෙන් අදහස් දක්වන්න ඕනේ නැහැ. ඒ නිසා අද මේ ගොවියට සිද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ අස්වැන්න කුණු කොල්ලෙට මහා පරිමාණ වී මෝල් හිමියන් කීප දෙනෙකුට දීලා හූල්ලන්න. මොකද ගොවියට මේක අල්ලන් ඉන්න බෑ. අපි දන්නවා ගොවියෝ තමන් වපුරන කාලේ ඉඳන් අස්වැන්න නෙලන කාලේ දක්වා වූ අවශ්‍යතා මුදල් අවශ්‍යතා පිරිමහගන්නේ එක්කෝ තමන්ගේ කනකර බඩුව ගස් තියලා. එහෙම නැත්නම් තමන්ගේ වෙනත් මොන හරි දෙයක් උගස් තියලා එහෙම නැත්නම් ගිනි පොලියට සල්ලි වලට අරගෙන. එහෙම ගොවියෙකුට තමන්ගේ අස්වැන්න නෙලපු ගමන්ම මේ තියෙන ප්‍රශ්නවලින් මිදෙන්න වහාම වී අඩුම ගාන 75% විකුණන්න ඕන. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව ප්‍රයෝජනෙටගෙන ඒ අසරණකම භාවිත කරලා මේ මහා පරිමාණ වී මෝල් හිමියෝ මේනටත් කුණකොල්ලට වී ටික මිලදී අරගෙන ඉවරයි කරු කුෂිකර්ම ඇමතුතුමනි. ඒ නිසා ඔබතුමාට මහා භාණ්ඩාගාරයෙන් දක්වන මුදල් අමාත්‍යාංශයෙන් දක්වන කුඩම්මගේ සැලකිලි ගැන අපිට බොහොම පැහැදිලි. ඔබතුමා ගැන මම ඊට කලිනුත් කතා කරලා තියෙනවා. අපි දන්නවා වෙළඳ ඇමතුතුමා මෙට්‍රික් ටොන් 50,000 හාල් මේ මාසෙකට එකහමාරට කලින් ගේන්න කටයුතු කරනවා. මම දන්න විදිහට 50,000ම ගෙනාවේ නැහැ. නමුත් යම් ප්‍රමාණයක් වෙළඳ පොළට ගෙනාවා. ඒකට විරුද්ධව ඔබතුමාත් කතා කරා. හැබැයි ඒ විදිහට තමයි අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතැම් කැබිනට් වල කැපතිවරුන්ට සලකන්නේ. හැබැයි ඔබතුමාට කිසිම මුදලක් ලබා දෙන්න කටයුතු කරුවේ නැහැ. මේ වී මිලදී ගැනීම වෙනුවෙන් මම දන්නා හෙට අනිදාම වී මිලදී ගන්න මුදල් වෙන් කරාට වැඩක් නැහැ. දැන් පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒ නිසා බොහොම පැහැදිලිවම අපි කියනවා මේ ගොවියව මේ විදියට අසරණ කරපු වකවානුවක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ ආරම්භක විනාශයෙන් පස්සේ එහෙම නැත්නම් එතුමා පටන් ගත්ත මේ වැරදි කෘෂිකර්ම ප්‍රතිපත්තිත් එක්ක මේ පොහොර තහරම් කරලා වැටුණු ගොවිය වැටුණු වැටිල්ල තාම ගොවියට ගොඩ එන්න බැරුව ඉන්නවා මේ වර්තමානයේ තියෙන ප්‍රශ්නත් එක්ක ආර්ථික ප්‍රශ්නත් එක්ක. ඒ නිසා පැහැදිලිවම අපි අපේ විරෝධය පළ කරනවා මේ ගොවියව පත් කරලා තියෙන වර්තමාන තත්ත්වය ගැන. ඒ වගේම ගරු මුලාසනේ මන්තුමනි අපි දිගින් දෙවනෝ කිව්ව මේ මහා පරිමාණ වීමෝල් හිමියන්ගේ ඒකාධිකාරය. මේ ඒකාධිකාරය කඩන්න වැඩක් කෙරුවනම් වැඩක් කෙරුවේ අපේ ආචාර්ය හසසිල්ල මැතුමා අපේ කලින් හිටපු රජයේ රාජ්‍ය අමතිවරයෙක් විදිහට එතුමා ශක්තිසහල් ව්‍යාපාරය ආරම්භ කරා. ඒ ශක්තිසහල් ව්‍යාපාරය ආරම්භ කරලා එතුමා ගත්තු ඒ උත්සාහය හැබැයි අපේ ආණ්ඩුව පරාජයට පත්වීමත් එක්ක අවසන් වුණා. සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියොත් එක්ක එකතු වෙලා ගොවියගෙන් සාධාරණ මිලකට වී මිල දීගෙන මේ ශක්තිසහල් ව්‍යාපාරය හරහා අපි හොඳ හාල් වෙළඳ පොළට දාන්න කටයුතු කරා. මේක ඉදිරියට ගෙනියන්න මේ රජය කටයුතු කරේ නැහැ. ඒ නිසා අනාගතයේදී ඉතාම කෙටි කාලයකදී ඉතාම එළඹෙන පෝය කිහිපයකින් පස්සේ එළඹෙන නව රජය සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක අපි හැදුවට පස්සේ මේ ශක්තිසහල් ව්‍යාපාරය නැවත ආරම්භ කරනවා වගේම ඒක ඒ කරාණත් වඩා පුළුල් ව්‍යාපාරයක් බවට පත් කරලා සම්පකාර ක්‍රමය තුළින් මේ ශක්තිසහල් ව්‍යාපාරය ඉදිරියට අරන් යන්න අපි කටයුතු කරනවා. මට කනගාටුව තමයි මෙතන ජනතා මිත්‍රවරුනේ කවුරුත් නැහැ. මම දැක්ක මේ මාසකට ඉතර කලින් BBC හෝ යම්කිසි නාලිකාවක් එක්ක අනුර කුමාර දිසානායක මහත්තයා කරපු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කිව්වා මේ වී මෝල් දාන එක ආණ්ඩු වැඩක් නෙමෙයි කියලා. මට පුදුම හිතුණා මේක අපි කිව්වා නම් ඒක වෙනම කතාවක්. අපේ ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක අපි 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 ශක්තිසහල් ව්‍යාපාරය වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන පක්ෂයක් ඉදිරියට මම මේ කතා කරන්නේ. මේ ජනතා මිතුර එහෙම නැත්නම් වාමාංශික එහෙම නැත්නම් සමාජවාදී පක්ෂයක් කියන කියා ගන්න අනුර කුමාර දිසානායක කියනවා ඒගොල්ලෝ නම් ආණ්ඩුවේ වී මෝල් කරන්නේ නැහැලු. ඉතින් මම දැක්ක ඊයේ පෙරේදා ඩඩ්ලි සිරිසේන මහත්තයාට බොරුවට කෑ ගහනවා. හැබැයි ඒකෙන් පැහැදිලි වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති ඇතුලේ මේ මහා පරිමාණ වීමෝල් හිමියන්ට ඒගොල්ලෝ යට වෙලා ඉන්නේ. මම මේක හින්දා තමයි මීට මාසිකට ඉතර කලින් කිව්වේ ජනතා විමුක්ති පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලියන්නේ ඩැඩ්ලි සිරිසේන මහත්තයා දෝ කියලා අපිට හිතෙනවයි කියලා. ඒ තරමටම ඒ කියන්නේ ඉස්සර ඇමති කාලේ ආයකත කෘෂිකර්ම ඇමති කාලේ අපේ සුසිකර්ම ඇමති නිතරම නෙමෙයි තුමා කෘෂිකර්ම වාරි මාර්ග මහවැලි සහ ඉඩම් ඔක්කොම තිබුණු අමාත්‍යාංශයක් කරපු අනුර කුමාර සානක මහත්තයා ඉස්සර එතුමා කෘෂිකර්ම ඇමති විදියට ඩඩ්ලි සිරිසේන මහත්තයාට උදේට කෝල් එකක් දීලා වැඩ පටන් ගන්න කියලා වර්තමාන කෘෂිකර්ම ඇමති අපේ මහින්ද අමරණීර මහත්තයා කියනවා. බොරු වෙන්න බෑ. මොකද අපි අපේ රටේ ජනතාව ඉස්සරහා ගිහිල්ලා පුරසාරම් දෙරුවට අනුර කුමාර සානක මහත්තයාගේ දුරකථනය ගොඩක් වෙලාවට නාද වෙන්නේ මේ රටේ ප්‍රධානතම ධනපතියෝ ධන කුවේරයන්ගේ දුරකථන වලට කියන එක මම හිතන්නේ පුදුමයට කාරණයක් නෙමෙයි. ඒ නිසා එතුමාගේ එතුමාලගේ ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ වීමෝල් දාන්නේ නැහැ කියන එකෙන් පේන්නේ මේ රටේ මහා පරිමාණ වීමෝල්
ජනතා
විමුක්ති පෙරමුණ යටහත් පහත් භාවයක් දක්වනවා කියන කාරණේ. හැබැයි සමග ජන බලවේග ඉදිරිය අපි බොහොම පැහැදිලිවම කියනවා අපි මහා පරිමාණ වීමෝල් හිමියන්ට යටවෙන්නේ නැහැ. මේ රටේ ඉන්න සුළු හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියත් ශක්තිමත් කරමින් සම්පකාරකමය හරහා අපේ ආචාර්ය හර්ෂසිල්වා මැතිතුමා අපේ අනාගත මුදල් ඇමතිවරයා විදිහට අපේ රජයේ එතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ එතුමා 1990 ගණන් අද ලෝකයේ ඉදිරි අපේ හොඳම ඇම්බුලන්ස් සේවාවක් බවට පත් කරපු 1990 සුවසැරිය පත් කරා වගේ අපි මේ සක්සසහල් ව්‍යාපාර මේ රටේ පාරිභෝගිකයත් ගොවියත් ඒ වගේම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයත් රකින ව්‍යාපාරයක් බවට පත් කරන්න කටයුතු කරනවා. ඉතින් ඒක තමයි රජයක් විදිහට වෙන්න ඕනේ. මොකද මේ ගොවියා මේ අවුරුදු තුනේ කාපු කට්ට මං හිතන්නේ ඉතිහාසයේ කවදාවත් අපේ රටේ ගොවියෝ කාලා නැහැ. ඒක පැත්තකින් පොර ටික නැති වුණා. ඒ වගේම පවුගේ ටිකේ නොයෙක් කරදර වුණා. විශේෂයෙන්ම පවුගේ ටික මං අම්පාර දිස්ත්‍රික්කයට ගියාම අම්පාර ලාහුගල විශේෂයෙන්ම හැඩහොය යටතේ පෝෂණය වෙන
ගොවිපින්
අවසන් කරනවා. විශාල ප්‍රමාණයක් ගම් වතුරට යට වුණා. කෘෂිකර්ම ඇමතිතුමා ඔබතුමා පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ලාහුගල ඒ වගේම පොතුවිල පානම වගේ ප්‍රදේශවල හැඩවය නිසා යටවුණු ගොවිබිම් වලට තාම වන්දි ගෙවලා නැහැ. ඔබතුමා පුළුවන් නම් ඒකත් ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. මොකද මේ පැත්තේ ඉන්න ගොවියෝ ගැන කතා කරන්න අද කවුරුත් නැති නිසා මම මේ බිංගිරියේ ඉඳන් සමගි ජන බලවේගයේ ගොවි සංවිධානයේ ජාතික සංවිධානයට මතක් කරේ. මොකද විශාල ගොවිබිම් ප්‍රමාණයක් අක්කර 3-4000ක් යටවුණා හැඩවය පිටාර ගැලීම නිසා. එනිසා ඒකටත් අවධානය යොමු කරමින් අනාගත නිවැරදි කොටි කෘෂිකර්ම ප්‍රතිපත්තිය සමගි ගොවිජන ප්‍රකාශනය තුළින් අපි එළි දක්වලා තියෙනවා. ඒක තමයි මේ රටේ ගොවියගේ ඉදිරි බලාපොරොත්තුව. එනිසා ඉදිරි ආණ්ඩුවක් යටතේ අපේ රටේ ගොවිය නගා සිටවන්න සමගි ජන බලවේගය මූලික වෙලා කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.